භාවනාව ගැනම නැතත් දැන් අපිට තව අමතර ගැටලු තියෙනවා නම් අවශ්‍ය කෙනෙක් විමසන්න. ඔව් බුද්ධික මහත්මයා.
ස්වාමීන් වහන්සේ
ඔව්
અભේදානේ ගැන යම් අදහසක් ඉගෙන ගන්න කැමතියි. දැන් මට ඒක ඉන්න හේතුවත් මෙහෙම දෙයක්. දැන් මම ඉතිසෙල්ලා සැරයක් අතම අපලයක් කියලා ගොඩක් ඉස්සර ගවයෙක් නිදහස් කරන්න ගියා. එතකොට ඒ අවස්ථාවේදී දැක්ක විවිධ දේවල් සතු මරණ හැටි ඒ වෙලේදී ඇත්තනම එතකොට අපි නිදහස් කරන්න කැමති වුණේ පැටියෙක් ලැබෙන්නේ ඉන්න එළදෙනක්. එතකොට බොහොම ඒ කියන්නේ මස් නැහැ. ඇත්තටම කියනනම් ඒ මස් ඒ සතාව මස් කරලා මට හිතුණා ඒගොල්ලෝ ඉල්ලපු මුදල මස් වලින් නම් ගන්න බෑ කියලා. ඒනකොට ඉතින් අපි ඒක ගෙවලා මේ එළදෙන අරගෙන ඉන්න නිදහස් කරා. දැන් ඊට පස්සේ මට හිතෙච්ච දේ තමයි ඒ කාලේ මම මස් කන කෙනෙක්. ඊට පස්සේ ඇත්තටම මස් කන එක නැවැත්තුවා. ඒ ආර්ථික බීජේ ඒක නෙමෙයි. හැබැයි මට පස්සේ දැනෙච්ච දේ තමයි අපිට පුළුවන් અભේදානයක් දෙන්න අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ඒ සත්තුන්ව අපි කන එක නවත්තන එක. එහෙම නැත්නම් තව අයටත් ඒක සඳහා පොළඹ වෙන එක. හැබැයි මම දැන් මස් කන්නේ නැත්. ඒක හින්දම නෙමෙයි. මම හිතන විදිහට ශරීරයට අපිට මස් මාළු කන එක අහිත කර හින්දා. අපි හැදිලා තියෙන්නේ මස් කන සත්තු හැටියට නෙමෙයි නිසා. එතකොට මට දැන් තව තව දැනගන්න අවශ්‍යයි. අතන පාරමිතා ගැන ඉගෙන ගන්න ගියාම මේ અભේදානය කියන එකේ අර්ථයන් තව මොන මොනවද තියෙන්නේ? මේකත් එහෙම અભේදානියක්ද?
ඔව්. දැන් අපට ඕනම කුසලයක් තුන් විදිහකට දල වශයෙන් ගත්තහම තුන් විදිහකට පමණ පුහුණු කරන්න පුළුවන්. ප්‍රාථමික අවස්ථාව තමයි මගේ පහසුව සඳහා, මගේ සුවය සඳහා, මගේ යහපත සඳහා, මට දුක් පීඩා ඇති නොවීම සඳහා මම මේ කාර්ය කරනවා කියන එක. ඒක තමයි අපි කරන හොඳ වැඩවල සත්ක්‍රියාවල, ඒ කියන්නේ අකුසලයෙන් වැළකීම තුලත් කුසල් කිරීම තුලත් ප්‍රාථමික පදනම ඕක තමයි. උතනින් තමයි අපි ආරම්භ කරන්නේ. මා මූලික කොටගෙන, ඒ කියන්නේ සක්කාය දිට්ඨියෙන් යුක්තව, මමත්වයෙන් යුක්තව ඒ ආත්ම මූලික සංකල්පය තමයි අපිට පාදක වෙන්නේ ඕනම හොඳ වැඩකට මූලික අවස්ථාවේ. දෙවැනි පියවර දෙවැනි අවස්ථාව තමයි අපිට පුළුවන් ඒ ආත්ම මූලික සංකල්පෙන් ඔබට ගිහිල්ලා යම්කිසි මානුෂීය සංකල්පයකින් දේවල් කරන. මානුෂීය සංකල්පය කියලා කියන්නේ මම විතරක් නෙමෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන, මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් මම කැප වෙන්න ඕන කියන මේ ආකල්පය. එතකොට ප්‍රාථමික වශයෙන් මගේ පහසුව, මගේ සුවය, මම දුක් විඳින්න නැතුව ඉන්න කියන ආකල්පෙන් අපි කටයුතු කරනවා. දෙවැනි අවස්ථාවට යනවා මම විතරක් නෙමෙයි අන් අයත් හොඳින් ඉන්න ඕන, අන් අයටත් යහපතක් වෙන්න ඕන කියන ආකල්පය අපි තුල වර්ධනය කරගන්න පුළුවන් දෙවැනි පියවර. තුන්වැනි පියවරට යනකොට මමද අනුන්ද කියන කතාවක් නෑ. මේ සම්මුති අභිභවාගිය පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය අපි ප්‍රඥාවෙන් දකින අවස්ථාව. තොර ප්‍රඥාවෙන් පරමාර්ථ ධර්ම වශයෙන් දකින්නකොට අපිට පේනින්න ගන්නවා මමද ඔහුද කියන කතාවකට වඩා මෙතන තියෙන මේ ධර්මතාවල ස්වභාවය. හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මතා සමූහය. ඒතොර අකුසලය කියන එක මගේ මනසේ ඇති වුණත් අනිත් කෙනාගේ මනසේ ඇති වුණත් ඒක සමස්ත විශ්ව ධාමයට මේක අනර්ථයක්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මේ කොරෝනා වෛරසය කියන එක ගත්තහම ඒක වෛරසයක්. එතකොට මේ වෛරසය මගේ ශරීරයට ඇතුල් වුණත් මාවත් විනාශ කරනවා, මගෙන් විහිදිලා අන් අයත් විනාශ කරනවා. අනිත් කෙනෙකුගේ ශරීරයට ඇතුල් වුණොත් ඒ ශරීරයත් විනාශ කරනවා, ඒකෙන් විහිදිලා අන් අයටත්. එතකොට දැන් මේක බෞද්ධයෙකුගේ කයේ ඇති වුණත්, අබෞද්ධයෙකුගේ කයේ ඇති වුණත්, භික්ෂුවකගේ කයේ ඇති වුණත්, ගිහියෙකුගේ කයේ ඇති වුණත්, ස්ත්‍රියකගේ, පුරුෂයෙකුගේ, ශ්‍රී ලාංකිකයෙකුගේ, විදේශික කාගේ කයේ ඇති වුණත් එකම අනර්ථය තමයි සිද්ධ කරන්නේ. ඇයි ඒ වෛරසයට ඒකට පුද්ගල ભેදයක්, ಜಾති ભેදයක්, ආගම් ભેදයක් ඇත්තේ නැහැ. අන්න ඒ වගේ තමයි අපේ මනෝභාවයන් ද්වේෂය ඇති වුණන් පස්සේ ඒක සිංහල ද්වේෂය, බෞද්ධ ද්වේෂය, කතෝලික ද්වේෂය, මුස්ලිම් ද්වේෂය, හින්දු ද්වේෂය, එහෙම නැත්නම් ඉංග්‍රීසි ද්වේෂය, එහෙම එකක් නැහැ. ද්වේෂය ද්වේෂයමයි. ඒක කාගේ මනස ඇති වුණත් තමන්ගේ මනසත් විනාශ කරනවා, ලෝකෙටම අනර්ථයක් කරනවා. එතකොට අන්න ඒ විදිහට දකිනකොට අපිට පේනවා මේ ධර්මවලට ඒවට වෙනම ඒ ධර්මයට අදාළ අනන්‍යතාවයක් තියෙනවා. ඒකෙන් කෙරෙන කාර්යයක් තියෙනවා. ඒක මේ මමද ඔහුද මාව පරිස්සම් කරගන්න, අනිත් කෙනා පරිස්සම් කරගන්න, සිංහලව පරිස්සම් කරගන්න, සිංහල නොවන අය බෞද්ධව පරිස්සම් කරන්න, බෞද්ධ නොවන අය කියන එහෙම ආගම් වලින්වත්, ಜಾති වලින්වත්, දේශ සීමා වලින්වත් වෙන කිසිම සම්මුතියකින් බෙදන්න බැරි ගතිය මේ ධර්මවල පවතින. ඒ කාරණේ හරියට හඳුනගත්තන් පස්සේ එතනත්ත වෑයම් කරනවා තමන්ගේ මනසේ අර අකුසල් සිත් ඇති නොකරගන්න. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මුල් අවස්ථාවේදී අපි සත්තු නොමරා ඉන්න උත්සාහ කරන. දැන් අපි උදාහරණයක් ගත්තහම සත්තු මැරීමෙන් වැළකීම කියන එක ගත්තොත් මුල් අවස්ථාවේදී අපි සත්තු මරන්නේ නැත්නම් සත්තු මරහම පව් සිද්ධ වෙනවා, ඒකෙන් අකුසලයක් සිද්ධ වෙනවා, ඒකෙන් අපාගත වෙනවා, ඒකෙන් අකල් මරණ සිද්ධ වෙනවා, මට දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් ඒකෙන් වළකින්න තමයි අපි මුල් අවස්ථාවේදී සත්තු නොමරන්නේ. දෙවෙනි පියවරට යනකොට අපිට දැනෙන ගන්නවා මට පව් සිද්ධ වෙන නිසා විතරක් නෙමෙයි මේ සතාටත් ඒකෙන් පීඩාවක්. ඌට ජීවත් වීමේ අයිතිය නැති වෙලා යනවා. එතකොට ඒ හැම සතෙක්ම ජීවත් වෙන්න ප්‍රියයි, මරණයට බියයි. එතකොට කුමක් නිසාද මම ඒ තව සතෙකුගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්නේ? ඒ නිසා හැම සතෙක්ම සුවෙන් ජීවත් වෙනවා නම් හොඳයි කියන කරුණා මෛත්‍රිය පෙරදරි වෙච්ච මානුෂීය පදනමකට අපිට දෙවෙනි අවස්ථාවේදී යන්න පුළුවන්. එතකොට ඒතනත්තත් සත්තුන මරා ඉන්නවා. හැබැයි අර මුලින් කිව්ව තැනත්ත සත්තුන මරා ඉන්න නැත්නම් ප්‍රාථමික අවස්ථාවේදී අපි සත්තුන මරන්නේ මාව පරිස්සම් කරලා. දෙවෙනි අවස්ථාවේදී අපි සත්තුන මරා ඉන්නේ මම වගේම අන් අයත් පරිස්සම් කරලා. තුන්වෙනි අවස්ථාවට යනකොට අපි සත්තුන මරා ඉන්නේ ඒ සතා මැරෙනවද මට පව් සිද්ධ වෙනවද කියන කාරණයකට එහා ගිහිල්ලා ඒ සතා මරන්නට මට සිතුවිල්ලක් ඇති වෙනකොට ඒ සිතුවිල්ලෙන් මගේ මනසත් කෙලසෙනවා. සමස්ත මේ පද්ධතියට මේක අනර්ථයක්. අර කොරෝනා වෛරසය කොහෙද ලෝකේ පළමුවට ජනිත වුනේ? ඒ ජනිත වුනහම ඒක හැමතැනම පැතිරුණා. ඒ වගේ දැන් මේ ද්වේෂ මූලය යම් సంతානයක අවදි වෙනකොට ඒ సంతානයත් විනාශ කරන එතනින් හැටව පැතිරෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ කියන ද්වේෂය වෙන කෙනෙකුගේ මනසේ ඇති වුණොත් ඒත් පැතිරෙන්න ගන්නවා. ඒ නිසා මගේ මනසද අනිත් කෙනාගේ මනසද කියන භේදයක් නැතුව ද්වේෂය අනර්ථකාරී ධර්මයක්, එය දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතුයි කියන පරමාර්ථ දැක්මක් ඇතුව ක්‍රියාත්මක වෙන තැනකට අපේ මනස එනවා. අන්න එතනට එනකොට තමයි මේ කියන විදර්ශනාවට, මේ කියන නිර්වාණ අවබෝධයට අපේ අවධානය යොමු කරන්නට පහසු වෙන්නේ. එතකොට තමයි සැබෑවට ප්‍රඥාව අවදි වෙන්නේ සම්මුති කියන තැනින් ඔබ්බට ගිහිල්ලා. එතකොට තමයි සැබෑවට දහමට අපේ මනස විවෘත වෙන්නේ. එතෙක් අපේ මනස ලෝක සම්මුතිත් එක්ක තමයි බැඳී පවතින්නේ. ඉතින් හැම කුසලයකම ඔය කියන පියවර තුන අපට අනුක්‍රමයෙන් ප්‍රගුණ කරන්න පුළුවන්. දැන් අකුසලයෙන් වැළකීම අපි උදාහරණයක් හැටියට ගත්තත් කුසලයක් ගත්තත් එහෙම තමයි. කුසලයක් අපි තුමු දානේ කියලා. එතකොට දැන් සත්තු නොමරා ඉන්න ගම්කෝ ඒ අරකෙම අනිත් පැත්තට සත්තු නොමරන්නේ මුලදී අපි මට යහපතක් වෙන්න, මට පින් සිද්ධ වෙන්න, මට කුසලයක් වෙන්න. ඒතකොට અભේදානේ දෙන්නේ මගේ ජීවිත මගේ අපල දුරු වෙන්න, මට හොඳක් වෙන්න කියන අදහසින් තමයි අපි මුලදී සත්තුන්ට અભේදානේ දෙන්නේ. දෙවැනි අවස්ථාව වෙනකොට ඒක අපට කුසලයක් වෙනවා වගේම ඒ සතාගේ දිවි රැකීම අවශ්‍යයි. මම රැකෙනවා වගේම අනිත් සතත් රැකෙන්න ඕන. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම මගේ අපල දුරු කරගන්න විතරක් නෙමෙයි, සල්ලි දීලා සත්තු බේරන්න විතරක් නෙමෙයි, අපි හිතමු වතුරකට කූඹියෙක් වැටලා හිටියොත් බේරන්න පුළුවන් අවස්ථාවක් නම් අපි ඒක බේරන්න උත්සාහ කරනවා. තේකට ඇඹලෙක් වැටලා හිටියොත් මම වගේ තේකට පැන්නනේ කියලා තරහ ගන්නවා වෙනුවට අපි ඒ ඇඹලයව ජීවත් කරන්න පුළුවන් නම්, ඌ රකින්න පුළුවන් නම්, ඌ එතනින් ගොඩින් තියලා පරිස්සම් කරන්න උත්සාහ කරනවා. එතකොට මේ විදිහට අපිට පුළුවන් හැම අවස්ථාවකම. එතකොට තමන්ගේ ගෙදර ලිඳ විවෘතව තියෙනවා නම් ඒකට අපිට දැලක් දාලා වහන්න පුළුවන්. ඒකට පොඩි පොඩි කෘමි සත්තු වැටෙනවා. තමන් පහන පත්තු කරන පහනට නිතර නිතර පොඩි පොඩි මැස්සු ඇවිල්ලා මැරෙනවා නම් ඒ පහනේ ආලෝකයේ විහිදෙන හැටියට, සුළඟක් එන හැටියට අපිට යම්කිසි දැලකින් ආවරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට යම් කිසි වෙනත් උපක්‍රමයක් අපිට යොදන්න පුළුවන්. මේ විදිහට අපි කරන හැම කටයුත්තකදීම මම කරන කාර්යයෙන් ලෝකෙට හානි වීම අවම කරන්න ඕන. අන් අයගේ ජීවිත විනාශ වෙන එක අවම කරන්න ඕන කියන අර සියලු දෙනාම හොඳින් සුවෙන් ජීවත් වෙනවා නම් හොඳයි කියන මේ මෙත්තා මූලික ආකල්පයකට දෙවනුව අපිට එන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාවට යනකොට ඒ અભේදානය කියන තන්ට අපේ අවධානය යොමු වෙන්නේ මාරකෙන්නවත් අනුන් රකින්නවත් කියන එක නෙමෙයි. මේ මෛත්‍රී පූර්වක ආකල්පය ඒක ලෝකෙටම ශාන්තියක්. හරියට ඖෂධ පැලෑටියක් තමන්ගේවත් එද තියෙන්නේ අනුන්ගේවත් එද තියෙන්නේ කියන එක නෙමෙයි සීමාමායිම නෙමෙයි වැදගත් වෙන්නේ ඖෂධයෙන් ලෝකෙටම යහපතක් කරන්න පුළුවන්. ඒ නිසා තමන්ගේවත් තිබුණත් ඒක රකින්න ඕන අනුන්ගේවත් තිබුණත් ඒක රකින්න ඕන. අන්න ඒ වගේ මෛත්‍රිය කුසලය යහපත සද්භාවය මගේ මනසෙ තිබුණත් ඒක වටිනවා අනුන්ගේ මනසෙ තිබුණත් ඒක වටිනවා ඒවට සීමාමයින් නැහැ. ඒතර මෛත්‍රිය කියලා ගත්තාම මේක සිංහල මෛත්‍රිය, මේක දෙමළ මෛත්‍රිය, මේක බෞද්ධ මෛත්‍රිය, මේක හින්දු මෛත්‍රිය, මේක හාමුදුරුවන්ගේ මෛත්‍රිය, මේක ගිහියාගේ මෛත්‍රිය. එහෙම කතාවක් නැහැ මෛත්‍රියට. මෛත්‍රිය හරියට හඳුනාගෙන ඒක යම් సంతානයක වැඩෙනවා නම් එතනටත් ශාන්තිය මුළු මහත් විශ්වයටම ශාන්තිය. ඒතර ඒ කාරණේ දකින්නකොට අපි ලෝකයේ සුවපත් කිරීමේ කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන්නේ මා රකින්නවත් අනුන් රකින්නවත් කියන පටුතනක ඉඳගෙන නෙමෙයි මේ ධර්මය සමස්ත විශ්වයම සුවපත් කරන්නට සමත් වෙනවා. ඒ ගුණය මගේ මනසෙත් වඩවන්න ඕන අනුන් තුලත් වඩවන්න ඕන. අන්න ඒ බඳු කැපකිරීමක් අපේ මනස තුල අවදි වෙන්න ගන්න. එතකොට තමයි අපේ මනස සැබෑවටම ධර්මයට විවෘත වෙන්නේ. එහෙම විවෘත වෙනකොට තමයි ධම්මෝහවේ රක්කති ධම්මචාරෙන් කියන තැනට සැබෑවට මෙන්නේ. එතකොට මේ තුන්වෙනි අවස්ථාවට යනකොට අපි රකින්න හදන්නේ මමවත් අනුන්වත් නෙමේ, මේ සමස්ත ධර්මයයි. අසද්ධර්මයේ යටපත් කරමින් සද්ධර්මයේ රකින්නටයි අපි උත්සාහ කරන්නේ. එතකොට ධම්මෝහවේ රක්කති ධම්මචාරෙන් මේ ධර්මයේ රකින්නට උත්සාහ කරන කෙනා ධම විසින් ආරක්ෂා කරනවා. ඒ ධම්මෙහි යෙදෙන කෙනා ඒින්ම සුරක්ෂිත වෙනවා. ඉතින් අන්න ඒ වගේ අපිට ඔය කරන හැම පින්කමක්ම අකුසලෙන් වැළකීමත් කුසල් ප්‍රගුණ කිරීමත් ඔය පියවර තුන ඔස්සේ පුහුණු කරන්නට පුළුවන්. අර තුන්වෙනි පියවරට යනකොට තමයි ඒක හැබැයිම ආධ්‍යාත්මික සංවර්ධනයක් කියන තැනට යන්නේ. පළවෙනි පියවර පුද්ගල මූලික ප්‍රාථමික අවස්ථාව, දෙවෙනි පියවර කරුණා මෛත්‍රිය ප්‍රදරි වෙච්ච මානුෂීය අවස්ථාව, තුන්වෙනි පියවර සම්මුති අභිභවාගිය ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයන් වටහාගත්තු ආධ්‍යාත්මික අවස්ථා. ඉතින් ඔය ක්‍රම තුනටම අපිට ගුණධම් පුහුණු කරන්න පුළුවන්. ඉතින් දැන් බුද්ධක මහත්මයා සිහිපත් කළා වගේ මූලික අවස්ථාවේ මගේ අපල දුරු වෙන්න කියන තැනකට එනවා. ඊට පස්සේ අපි එතනින් ඔබට ගිහිල්ලා පුළුවන් හැම වෙලාවකම අපි සත්තුන්ගේ ජීවිත නිදහස් කරන්න ඕන කියන අදහසකට එනවා. ඒක වඩා දියුණු කරගෙන තවත් අපේ ප්‍රඥාව අවදි කරනකොට තමයි අපිට අර සම්මුති වලින් ඔබට ගිහිල්ලා පරමාර්ථමය වශයෙන් ආධ්‍යාත්මික දැක්මක් තුල අපට කුසල් වඩන්නට පුළුවන් වෙන්නේ. ඒක තමයි අපට විමුක්තියට උදව් වෙන්නේ. දැන් අපි ওই බොජ්ජංග ධර්ම හැටියට කතා කළේ අන්නේ පදනම තුල. අපි බොජ්ජංග ධර්ම වඩන්නේ මේ මම සුවපත් කරගන්න, මම භාවනා කරන කෙනෙක් කියලා පෙන්වන්න, මගේ මනසේ දැන් හොතට බොජ්ජංග ධර්ම වැඩෙනවා කියලා සතුටු වෙන්න. ඒ වගේ ප්‍රාථමික ආකල්ප තුල වඩන ධර්මතා විමුක්තියට උදව් වෙන්නේ නැහැ. කෙලස් නසන්නට උදව් වෙන්නේ නැහැ. එතන මේ ධර්මතාවල ස්වභාවය තේරුම් අරගෙන කෙලස් නැසීම සඳහා අපි කොහොමද පුහුණු කරන්නේ? කෙලස් ධර්ම වලින් මේ සමස්තයට තියෙන අනර්ථය. එහෙමනම් ඒ දුරු කිරීමේ තියෙන වටිනාකම. හරියට ප්‍රඥා මූලිකව තේරුම් අරගෙන කරන වැඩපිළිවෙල තමයි නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒකයි මේක ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් කියන්නේ. එතන මේ මමය ඔහුය කියන පුද්ගල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒ සම්මුති අභිභවාගිය ධර්ම පිළිබඳව ඇති වෙන විදර්ශනා මූලික ප්‍රඥා මූලික දැක්මක් එතන තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නය මතු කරපෙක වටිනවා. ඒක වැටහුණාද බුද්ධික මහත්මයාට?
එහෙමයි හැමදෙරේ බොහොම තෙරුවන් සරණයි.